ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
පවත් සිකුරාද දවසක ගෙවිගෙනන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තත්ත්වෙත් ඉස්සරහා බලන්නයි අපි දැන් සූදානම් වෙන්නේ SBS සිංහල ගුවන් විදුලියෙන් අපි මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා ඒ සඳහා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න රංගන අයබෝවන් සුබෝදසනක්
අයිබෝන් මදුර සුබෝදසනක්
අපි රංගන පළමුවෙන්ම කතා බහ කරමු මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් දූපත් අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සම්බන්ධයෙන් පළමු තරගයේ ශ්‍රී ලංකාව අන්ත පරාජයකට පත් වුණා දෙවන තරගයේ පැවැත්වීමට නියමිතයි හරියටම කියනවා නම් හෙට අලුයම මෙල්බන් වේලාවෙන් නම් අපි පළවෙනි තරගයේ සුවිශේෂී සිද්ධි කිහිපයකුත් සිද්ධ වුණා ඒ සිද්ධි මොනවද කියලා විස්තර කරමින්ම ශ්‍රී ලංකා පිලේ දුර්වලතා පිළිබඳව කතා බහ කරමු
මදුර පළමුවෙන්ම කියන්නට ඕනේ 20x20 ක්‍රිකට් තරගාවලිය තරග තුනකින් සමන්විතයි දෙකට එකක් ලෙස ඩ්‍රැග් ග්‍රහණය කරන්නට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා දෙවන තරගයේ පමණක් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා ලකුණු 43කින් ජය ග්‍රහණය කරන්නට යනුව තරඟ 8කට පසුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායම 20x20 තරගයක් ජය ග්‍රහණය කිරීමට සමත් වන්නේ කෙසේ වෙතත් එම තරගාවලියේදී කැපී පෙනුණු ක්‍රීඩකයා බවට පත්ුනේ වනිදු හසරංගයි යනුව ඒ දක්ෂතාත් සමගින් තමයි ඔහු ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියට පිවිසියේ 20x20 තරගාවලියට වඩා විශ්වාසයකින් තමයි ශ්‍රී ලංකාව එක්දින ජාත්‍යන්තර තරගාවලියට පිවිසියේ කෙසේ වෙතත් ඉතාමත්ම හොඳින් පළමු තරගයේදී කාසිය වාසිය ජයග්‍රහණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළා කියන්නට පුළුවන් ලකුණු 105ක සම්බන්ධතාවක් පළමු කඩුල සඳහා ගොඩනැගීමට ශ්‍රී ලංකාව සමත් වුණා නායක දිමුත් කරුණාරත්න සමගින් ධනුෂ්ක ගුණතිලක කෙසේ වෙතත් සුපුරුදු පරිදි ඉන් අනතුරුව තමයි ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටීම සිදු වුණේ මෙහිදී සඳහන් කරන්නට ඕනේ තරගයේ 22 පන්දුවාරයේදී ධනුෂ්ක ගුණතිලක දෙවියාම ඉතාමත්ම මතභේදයට තුඩු දුන්නා ඊයේ දිනේ පුරාවටම ශ්‍රී ලංකාව පුරා සමාජ මාධ්‍ය ඔස්සේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ කිරොන් පලාඩ්බ දැඩි ලෙස විවේචනය කර තිබෙන ආකාරයක් අප දුටුවා මක්නිසාදයක් මේ දෙවියාමෙන් මේ ආකාරයට ක්‍රීඩකයෙකු දෙවි ගොස් තිබෙන්නේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වංශකතාවේ අවස්ථා 10කදී පමණයි 11 ක්‍රීඩකයා ලෙස තමයි ධනුෂ්ක ගුණතිලක දෙවි ගොස් තිබෙන්නේ මේ දෙවියාම නම් කරන්නේ පන්දු රකින්නාට බාධා කිරීම ලෙසයි මෙහිදී සඳහන් වන්නේ ඔහුගේ පිත්තේ වැදුණු පන්දුව තන තීරුවේම රැඳී සිටින අවස්ථාවේ ධනුෂ්ක ගුණතිලක ලකුණක් ලබා ගැනීමට ඉදිරියට පැමිණෙනවා නමුත් පන්දු යැවූ කිරන් පලාත් ඔහුව දුවද්දී දවා ගැනීමට ඉදිරියට පැමිණෙන විට නැවත වතාවක් ධනුෂ්ක ගුණතිලක තමගේ සීමාව වෙත යන්නට හැරෙන අවස්ථාවේදී ඔහුගේ පාදයේ පන්දුව වදිනවා මෙන්න මේ අවස්ථාවේදී තමයි ඔහු ඉල්ලීමක් කරන්නේ කිරොන් පොලාඩ් විසින් එම ඉල්ලීම පිටියේ විනිසුරුවන් විසින් තුන්වන විනිසුරුට යොමු කරනවා කෙසේ වෙතත් පිටියේ විනිසුරුවරයන්ගේ සංඥාව වන්නේ එය දෙවියාමක් බවයි මෙන්න මේක තමයි ධනුෂ්ක ගුණතිලකට අවාසනාවට හේතු වුනේ ඒ අනුව තමයි තුන්වන විනිසුරුවරයා අවසාන වශයෙන් තීරණය කරන්නේ ධනුෂ්ක ගුණතිලක දෙවිගිය ක්‍රීඩකයෙක් ලෙස කෙසේ වෙතත් තරගෙන් අනතුරුව නම් අපදුටුවා සමාජ මාධ්‍ය ඔස්සේ සහ තවත් අවස්ථාවලදී කිරොන් පොලාඩ් තමගේ සමාව ඉල්ලා සිටින ආකාරයක් ධනුෂ්ක ගුණතිලකගෙන් කෙසේ වෙතත් සිදුවන්නට ඕන හානිය ඒ වන විට සිදු වී හමාරයි ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටුණා කියන්නට පුළුවන් එහිදී කඩුලු 4ක් ලකුණු 21ක් තුල ශ්‍රී ලංකා මැද පෙළ බිඳ වැටීම තමයි මේ පරාජයට ප්‍රධාන ලෙසම බලපෑවේ දුවද්දී දෙවියම් දෙකක් මෙම ඉනිම තුන වාර්තා වුණා ඇන්ජෙලෝ මැතිව්ස් පවා දුවද්දී දෙවි ගියා මෙන්න මේක ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල කළා කෙසේ වෙතත් තමන්ගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගී වූ අශෙන් බණ්ඩාර ලකුණු 50ක් ලබා ගන්නට සමත් වුණා ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකු පස්වන අවස්ථාව තමයි තමන්ගේ මංගල එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී ලකුණු 50ක් ලබාගත් අවස්ථාව ඊට අමතරව දිමුත් කරුණාරත්න ලකුණු 52යි ධනුෂ්ක ගුණතිලක 4x7ක් සමගින් ලකුණු 55ක් ලබා ගන්නට සමත් වුණා කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ලබා ගත්තේ ලකුණු 232ක් පමණයි සියලන් දැවී පන්දුවර 49ක් තුල එම ඉලක්කය ඉතාමත්ම පහසුවෙන් පසු කර යන්නට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා කඩලු දෙකක් පමණයි ඒ අතරතුර බිඳ වැටුනේ පන්දුවර 47ක් තුල තරගයේ වීරයා සම්මානය හිමි කරගත් ෂයි හෝප් ලකුණු 110ක් ලබා ගත්තා මේ ඔහුගේ එක්දින තරඟ දිවියේ 10වන ශතකයේ ලෙසයි වාර්තා පොත් අතරට එක්පන්නේ ඒ අනුව තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ එකට බිඳුවක් ලෙස පරාජය වෙමින් තමයි දෙවන තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසෙන්නේ ඔබ සඳහන් කළ ආකාරයටම මදුර ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වේලාවෙන් නම් සෙනසුරාදා අලුයම 12:30 තමයි ආරම්භ වන්නට නියමිත වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් නම් සිකුරාදා රාත්‍රිය කියන්නේ අද දිනේ රාත්‍රී 7ට ආරම්භ වීමටයි නියමිත වන්නේ බටහිර ඉන්දිය කොදෙව් දේශයේදී පැවැත්වෙන නිසාවෙන් තමයි මේ ආකාරයෙන් කාල වේලාව ක්‍රීඩාවල ගැටලුවක් මතු වී තිබෙන්නේ අනුව මේ දිනවල ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලින් නිදි වර්ජිතව රාත්‍රිය පුරාම ක්‍රිකට් තරඟ නරඹනවා කිව්වොත් මා නිවැරදි මදුර. ඒ කෙසේ වෙතත් මදුර මෙහිදී දසුන් ශානක පිළිබඳව සඳහන් කරන්නට උනේ තමයි අපි පසුගිය සති දෙකේදීම මේ කාරණාව පිළිබඳව සාකච්ඡා කළා. වීසා ගැටලුවක් නිසා වෙන්න ඔහුට නියමිත කාලය සීමාවේදී බටහිරින් දෙක හොදේ උදේශය බලා යාමට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් අවසාන වශයෙන් පසුගිය 7 වෙනිදා ඔහු සමත් වෙනවා නවතම වීසා ගමන් මාර්ගයක් ඔසේ. කියන්නේ ඔහු බලාපොරොත්තු වුණේ ඇමරිකා එක්සත් ජනපදයේ හරහා බටහිරින් දෙක හොදේ උදේශයට ළඟාවන්නටයි. නමුත් නවතම මාර්ගයේ බවට පත් වී තිබෙන්නේ ප්‍රංශය හරහා ඔහු බටහිරින් දෙක හොදේ උදේශය බලා පිටත් වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිකුත් කළ නිවේදනයට අනුව දැක්වෙන්නේ එක් දින තරගාවලිය අතරතුර ඔහු කණ්ඩායම සමග එක්වීමට බලාපොරොත්තු වන බවයි. මේ අතරතුර අප පසුගිය සතියේදී සඳහන් කළා LPL ක්‍රිකට් තරගාවලිය අතරතුර සචිත්‍ර සේනනායක මුදලට තරග පාවා දීමේ චෝදනාවකට ලක්වීමේ කාරණාවක්. මෙහිදී මේ සම්බන්ධයෙන් ඔහුව පැය 8ක කාලයක් පසුගියදා මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන විශේෂ පොලිස් ඒකකයේ විසින් ප්‍රශ්න කිරීමට ලක් කරා. ඉන් අනතුරුව ඔවුන් තීරණය කර තිබෙනවා දින 14ක කාලයක් තුළ ඔහුගේ සියලුම වත්කම් පිළිබඳව නිල ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බව. ඉන් අනතුරුව තමයි මේ පිළිබඳව ඉදිරි කටයුතු සිදුවන්නේ. පසුගිය වසරේ නොවැම්බර් 27 වනදා සිට දෙසැම්බර් 17 වනදා දක්වා කාලය තුළ හම්බන්තොටදී තමයි මේ LPL ක්‍රිකට් තරගාවලිය පැවැත්ුනේ. මෙන්න මේ තරගාවලියේදී SSC ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකින් දෙදෙනෙකුට මුදලට තරග පාවා දීම සඳහා අනුබල ලබා දුන්නේ යයි යන චෝදනාව මත තමයි මේ ආකාරයෙන් සතිත්‍ර සිරනායකට චෝදනා එල්ල වී තිබෙන්නේ. මෙහිදී නවතම නීති රීතිවලට අනුව ඔහුට වසර 10කට නොවැඩි සිරදඬුවමක් හිමිවීමටත් ඉඩ තිබෙනවා. ඒ අනුව ඉතාමත්ම බරපතල චෝදනාවක් එල්ල වී තිබෙන්නේ. අපි බලමු ඉදිරි සතිවලදී මේ සම්බන්ධයෙන් විමර්ශන කොයි ආකාරයෙන්ද සිදුවන්නේ කියලා.
හොඳයිරංගන අපි ඊළඟට අවධානය යොමු කරමු මේ දවස්වල විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ බටහිරින් දෙක හොදේ තරගාවලියටත් වඩා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලින් අතර ජනප්‍රිය තරගාවලිය මොකක්ද කියලා හෙගොත් එහෙම අනිවාර්යයෙන්ම ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි T20 තරගාවලිය තමයි උත්තරේ විදිහට ලැබෙන්නේ. මේ දක්වා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් කණ්ඩායම මේ තරගාවලිය පැමිණි දුර සහ ඉදිරියේදී ඔවුන්ට යාහක දුර පිළිබඳව අපි කතා බහ කරමු.
මං හිතන්නේ මදුර ඔවුන් තමයි සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෙජන්ඩ්ස්ලා. ඔවුන් ක්‍රීඩා කරන ආකාරය තමයි මේ දිනවල සමස්ත ශ්‍රී ලංකේය ක්‍රීඩා ලෝලින්ගේ අවධානය දිනා ගන්නට සමත් වී තිබෙන්නේ. මේ දක්වා තරඟ තුනකට සහභාගී වුණා. එම තරඟ තුනම ජයග්‍රහණය කරන්නට සමත් වුණා. ඔවුන් පළමුවෙන්ම දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉතාමත්ම පහසුවෙන් කඩුලු 9කින් පරාජයට පත් කරන්නට සමත් වෙනවා. එම තරඟයේදී නායක TM ඩිල්ෂාන් ලකුණු 50ක් ලබා ගන්නවා. ඉන් අනතුරුව බටහිරින් දෙක හොදේ කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරනවා. එම තරඟයේදීත් නායකයා ලකුණු 47ක් ලබා ගන්නවා. ඊට අමතරව පුල් තරඟ ලකුණු 53ක් ලබා ගන්නටත් සමත් වෙනවා. අවසාන වශයෙන් බංග්ලාදේශය සමග පැවැත්වුණු තරගයේදී ඔවුන් ලකුණු 42කින් ජයග්‍රහණය කරන්නට සමත් වෙනවා. උපුල් තරගයේදී පන්දු 47ක් තුළ නොදැවී ලකුණු 99ක් ලබා ගන්නටත් සමත් වෙනවා. ශ්‍රී ලංකාව ලකුණු 180ක් ලබා ගන්නවා කඩුලු 6කට. බංග්ලාදේශ කණ්ඩායම ලබා ගන්නේ කඩුලු 6ක් දැවී ලකුණු 138ක් පමණයි. ඒ අනුව තමයි ශ්‍රී ලංකාව ලකුණු 42ක ජයග්‍රහණයක් සහතික කරගනිමින් සමත් වෙනවා පළමු කණ්ඩායම ලෙස මේ තරගාවලියේ අවසන් පූර්ව වටේ සුදුසුකම් හිමි කර ගන්නට. ඒ අනුව මෙහිදී සඳහන් කරන්නට ඕන කාරණාව තමයි මේ කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකින්ගේ ක්‍රීඩාශීලීත්වය, ඒ වගේම උද්‍යෝගය. ඒ වගේම සඳහන් කරන්නට ඕන කාරණාව තමයි ජයග්‍රහණය සඳහා ඔවුන්ට ඇති පිපාසය. ඔවුන් තමන්ගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම් හරහා නිරන්තරයෙන්ම ඡායාරූප පළ කරනවා, පුහුණු වීම් වල විස්තර සඳහන් කරනවා. මේ සීලු කරුණු කාරණා වලින් පෙනී යන්නේ ඔවුන්ට කොයි තරම් මේ ක්‍රිකට් ක්‍රීඩාව වැදගත්ද යන කාරණාව. සනත් ජයසූරිය තමගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරනවා පළමු තරගයෙන් පසුව තමන්ට තවමත් අවශ්‍ය තරගයක් ජයග්‍රහණය කිරීම උදෙසා තරග වැදීමට බවයි. තරග ජයග්‍රහණය කිරීම හැර වෙනත් කිසිදු ආකාරයක ප්‍රතිඵලයක් තමන්ට අවශ්‍ය නැති බව ඒ තරම්ම ක්‍රීඩාශීලීත්වයක් ඔහුට තිබෙනවා. සඳහන් කරන්නට ඕනේ සනත් ජයසූරියගේ ධනහිසේ ශල්‍යකර්මයක් පසුගියදා සිදු කෙරුණා. මේ වන විට කුටිම ධනහිසක් ඔහුට ලබා දී තිබෙන්නේ. ඔහුගේ වයස අවුරුදු 52ක්. නමුත් තවමත් ඉතාමත්ම ක්‍රීඩාශීලීව යෝන් ක්‍රීඩකෙක් වගේ ක්‍රීඩා කරන ආකාරය දක්නට ලැබෙනවා. TM ඩිල්ෂාන් ඉතාමත්ම විශිෂ්ට පන්දු රකින්නෙකු ලෙස තවමත් ක්‍රීඩා කරනවා. ඔහුගේ වම් පාදයේ ආබාධයක් ඇති වී තිබෙන තත්ත්වයක් තුල පවා ඔහු ඉතාමත්ම උනන්දුවෙන් ක්‍රීඩා කරන ආකාරය තමයි අපි දකින්නේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලින් සඳහන් කරන්නේ මෙන්න මේ උද්‍යෝගය, මෙන්න මේ අධිෂ්ඨානය තමයි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමටත් අවශ්‍ය බව එයින් ගම්ම වන්නේ මදුර. ඒ උද්‍යෝගයේ අපේ කණ්ඩායම තුළින් ජාතික කණ්ඩායම තුළින් මේ වන විට ප්‍රදර්ශනය නොවන බවයි අනුව ඒ තත්ත්වය තමයි ශ්‍රී ලංකාව ළඟා කරගත යුත්තේ. අපි බලමු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම කොයි ආකාරයෙන් මේ ලෙජන්ඩ්ස් කණ්ඩායමෙන් ආදර්ශයක් ලබා ගන්නවද කියලා. එළමෙන සතියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා අවසන් පූර්වටේ තරඟ.
හොඳයි, අපි නැවතත් කතා බහ කරන්නේ ලංකාවේ ක්‍රිකට් ලෙජන්ඩ්ස්ලා ගැන. විශේෂයෙන්ම 1996 ක්‍රිකට් ලෝක කුසලානය අපිට කවදාවත් අමතක කරන්න බැහැ. ක්‍රීඩා ලෝලින් විදියට ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නෙමෙයි ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයේම අමරණීය නාමයක් එක් කරපු සංදිස්ථානයක් තමයි 1996 මාර්තු 17 කියන දිනේ. ඉතින් 25 වසරක ක්‍රිකට් ලෝක කුසලානයේ සැමරුම මේ 2021 මාර්තු මාසේ 17 වෙනිදාට එදී තිබෙනවා. ඉතින් මේ රිදී ජුබිලිය සැමරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නොයෙකුත් ස්ථානවල සැමරුම් සිද්ධ කරන්නට නියමිතයි කියලා අපිට වාර්තා වෙනවා. ළඟන අපි කෙටියෙන් සඳහන් කරමු මොන ආකාරයේ සැමරුම්ද, මොන ආකාරයේ උත්සවද මේ සඳහා සූදානම් පවතින්නේ කියලා.
මදුර, මං හිතන්නේ 1996 මාර්තු මාස 17 වෙනිදා කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලින්ට කිසි විටකත් අමතක නොවන දිනයක්. ඒ දිනේ සෑම තත්පරයක්ම සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ඉතාමත්ම හොඳින් විචිත්‍රාකාර ලෙස මතකයි කියන්නට පුළුවන්. මේ ජයග්‍රහණය තමයි තවමත් වසර 25ක කාලයක් පුරාවටම ශ්‍රී ලංකාවට මතකයේ තිබෙන්නේ. ඔස්ට්‍රේලියාව පරාජයට පත් කරමින් බිල්ස් ලෝක කුසලානය හිමි කරගන්නට පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සමත් වෙනවා. අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුතුව ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සමත් වන්නේ නැහැ. පන්දු අර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ශූරතාව හිමි කර ගන්නට අවසන් මහා තරගයට පිවිසුණා අවස්ථා දෙකකදී, නමුත් අවස්ථාව හිමි වුණේ නැහැ ශූරයින් බවට පත්වන්නට. 2014 වසරේදී 2020 ලෝක ශූරතාව හිමි කර ගන්නට පමණයි ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සමත් වුණේ. ඒ අනුව මේ සුවිශේෂී ජයග්‍රහණය සැමරීම සඳහා මේ මාර්තු මාස 17 වෙනිදා සිට විවිධාකාරයේ උත්සව රැසක් සංවිධානය කර තිබෙනවා. 17 වෙනිදා රාත්‍රියේ කොළඹ තරුපහේ හෝටලයකදී සුවිශේෂී උත්සවයක් පැවැත්වෙනවා. මෙහිදී සඳහන් කරන්නට ඕනේ තරත් ජයසූරිය මේ අවස්ථාවට සහභාගී වන්නේ නැහැ. ඔහු මේ වන විට ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි තරගාවලිය නියෝජනය කරන නිසාවෙන් ඉන් අනතුරුව පැවැත්වීමට නියමිතයි. ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරඟ කිහිපයක් යාපනයේ ක්‍රිකට් කණ්ඩායම සහ මේ 96 ජයග්‍රහී කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරඟ කිහිපයක් යාපනයේදීත් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ වගේම මේ කණ්ඩායමේ ක්‍රීඩකින් සිළු දෙනාම වගේ සමග ක්‍රීඩා ලෝලින්ට ඡායාරූප ලබා ගන්නට, ඒ වගේම බෙන්දේසියෙන් අවශ්‍ය සැමරුම් ලබා ගන්නට අවස්ථාව ලබා දී තිබෙනවා. නමුත් සඳහන් කරන්නට ඕනේ මේ කොවිඩ් තත්ත්වය නිසාවෙන් සීමා සහිත සැමරුම් කිහිපයක් පමණයි පැවැත්වෙන්නේ. ප්‍රේක්ෂකයින්ට අතිවිශාල ලෙස මේ තරඟ නැරඹීමේ අවස්ථාවක් තවම හිමි වී නැහැ. නමුත් ක්‍රිකට් තරඟ, ප්‍රදර්ශන තරඟ කිහිපයක් නම් පැවැත්වීමට නියමිතයි. අපි බලමු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලින් කොයිතරම් දුරට මේ ලෙජන්ඩ්ස්ලා සමග, නැතිනම් 1996 ලෝක ශූරයින් සමග ආදරෙන් තවමත් බැඳී සිටිනවද කියන කාරණාව අපට මේ 17 වෙනිදා සිට එළඹෙන සතියක, නැතිනම් දෙකක කාලය තුළ දැක ගැනීමට හැකියාව ලැබේවි. මදුර,
හොඳ, අපි අවසාන වශයෙන් කතා බහ කරන්නේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සම්බන්ධයෙන්. ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩා දෙකක නිලවරණ දෙකක් පිළිබඳවයි අපි මේ සටහන තබන්නේ.
පාපන්දු සම්මේලන නිලවරණය මැයි මාස 31 වෙනිදා පැවැත්වෙන බව තමයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සඳහන් කරන්නේ. මේ සඳහා පාර්ශ්ව දෙකක් ඉදිරිපත් වෙනවා. එක් පාර්ශ්වයක් තමයි මනිල් ප්‍රනාන්දු පාර්ශ්වය. තමයි මනිල් ප්‍රනාන්දු කියන්නේ මීට පෙර හිටපු සභාපතිවරයෙකු වන මනිලාල් ප්‍රනාන්දුගේ පුත්‍රයයි. ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක්, මේ වන විට කළුතර පාපන්දු ක්‍රීඩා සංගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා. ඔහු එක් පාර්ශ්වයකින් සභාපති ධූරයට ඉල්ලන අවස්ථාවේ මේජර් ජෙනරාල් අතුල කොඩිපිලි මහතා අනෙක් පාර්ශ්වයෙන් සභාපති ධූරයේ සඳහා තරඟ වදිනවා. මෙහිදී සඳහන් කරන්නට ඕනේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය, නැතිනම් FIFA ආයතනය තවමත් අවසර ලබා දී නැහැ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේට මේ නිලවරණය පවත්වන්නට. ඔවුන්ගේ ව්‍යවස්ථාවට අනුකූලව ශ්‍රී ලංකාවේ පාපන්දු ව්‍යවස්ථාවේ වෙනස්කම්, නැතිනම් සංශෝධන කිහිපයක් සිදු විය යුතුව තිබෙනවා. ඒ සංශෝධන තවමත් සිදු වී නැති වාතාවරණයක ශ්‍රී ලංකාවට තවමත් නිල වශයෙන් අවසර ලැබී නැහැ. නමුත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සඳහන් කරන්නේ මැයි මාස 31 වෙනිදා වන විට මේ අවසරය නිල වශයෙන් ලබා ගැනීමට තමන්ට හැකියාව තිබෙන බවයි. ඒ අනුව තමයි දින ප්‍රකාශයට පත් කර තිබෙන්නේ නිලවරණය පවත්වන්නට. සඳහන් කරන්නට ඕනේ ශ්‍රී ලංකාවේ එක් අවස්ථාවක ජාත්‍යන්තර පාපන්දු වර්ගීකරණයේ ඉදිරියෙන් සිටි කණ්ඩායමක්. නමුත් මේ වන විට FIFA රෑන්කින් වල, නැතිනම් ශ්‍රේණිගත කිරීම් වල රටවල් 210යි තිබෙන්නේ ශ්‍රී ලංකාව සිටින්නේ 206 වන ස්ථානයේ. ඉතින් හිතා ගන්නට පුළුවන් මදුර ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව කොයිතරම් දුරට පල්ලම් බහැලා තියෙනවද කියලා මේ පසුගිය කාල සීමාව තුළ. මේ අතරතුර තමයි තවත් ඒ ආකාරයෙන්ම පරිපාලනයේ අඩුපාඩු නිසාවෙන් දුර්වල මට්ටමටපත් වෙමින් තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවයි. ක්‍රිකට් ක්‍රීඩාවේ නිලවරණයත් මැයි මාස 20 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. නැවත වතාවක් එක් පාර්ශ්වයක් විසින් නැතිනම් මතිවානන් පාර්ශ්වයේ විසින් අනෙක් පාර්ශ්වයෙන් නැතිනම් ෂම්මි සිල්වා පාර්ශ්වයේ වෙත විරෝධතා ගොනු කර තිබෙන බවයි අපට වාර්තා වන්නේ. අපි බලමු මේ විරෝධතා සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් නිලවර්ණ කමිටුව විසින් දැනුම් දී නැහැ. ඉදිරියේදී ඉදිරි සත්‍යක කාලය තුළ මේ සම්බන්ධයෙන් දැනුම් දෙයි. ඉන් අනතුරුව ඒ විරෝධතා පිළිබඳව සලකා බැලීමෙන් පසුව තමයි නිලවර්ණය සඳහා අවසර ලැබෙන්නේ. මෙන්න මේ ගැටුම්කාරී වාතාවරණයක් මැද්දේ තමයි ක්‍රිකට් නිලවර්ණයත් පැවැත්වෙන්නේ. ඒ වගේම අවිනිශ්චිත තත්ත්වයක් යටතේ තමයි පාපන්දු නිලවර්ණය සඳහා දින නියම වී තිබෙන්නේ.
හොඳයි, ඒ ප්‍රෝත්යත් සමගින් අපි අද දවසේ සතිය ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. අපි සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගදසන විරත්න. රංගන, අපි උඹට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සිකුරාදා නැවත තමයිඹු ගෙවිගෙන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු වෙත සොයා බලන්නට සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.